ඉතින් අපිට තේරෙන විදිහට එක එක තීරීස් හදනවා. අපි දැන් ඒවට කර කර මෙහෙම එකක්ද මෙහෙම එකක්ද කියලා නේද?
ඔව්.
තේරුම් ගන්න ලේසි වෙන්න කරන වැඩ.
මොනවද කියන්නේ?
ඔව්. උපමා ඒක තමයි. අමන්ත අත්දකලා පුරුදු වේවයින් කිව්වොත් ඒක වැටහෙනවා වැඩිනේ.
ඔව් ඔව්.
ඒ මොකක් කරේ බා කෝඩ් එකෙන් කිය මෙයා මොකක් අදහස් කරගෙන ඇහුවද කියන එක අහලා තමයි විතරේ දෙන්න ඕන.
ඒක ඒක මතක තියාගන්නකෝ. මේ නෑ මම කිව්වේ දැන් මම කිව්වේ දැන් අපිට බා කෝඩ් ඒක 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 හරියන්න පුළුවන්. ඒ වුණාට අපි දැන් ඇත්ත වශයෙන් දැකීම කියනකොට දැකීම කියනකට ඇහැට කිසි සම්බන්ධයක් නෑනේ.
ඔව් ඒවා ඒක තමයි ඒ තේරුම් ගන්න ඕන.
නෑ ඒක ටිකක් ඊටවඩිය අර්ථවත් දී දැන් එයා කල්පනා කරේ අර ප්‍රසාද රූපේ වැටෙන පින්තූරයක් ඉස්සල්ලාම සැරේ වැටෙන එකනේ බාකෝඩ් එකක් හදිසියේ ගන්නේ නැත්තම් නිමිත්තක් හදිසියේ තියාගන්නේ ඒක ඒක අප්ඩේට් වෙවි තියෙනවා කියලා තමයි එයා නිකුත් හිතලා තියෙන්නේ නිමිත්ත අප්ඩේට් වෙනවා කියලා.
ඒකේ දෙයක් තමයි වෙන්නේ අපි මුලින් හදාගන්න එක ආයෙ එක ගැන විස්තරයක් අප්ඩේට් කරගන්නවා.
ඔව්. දැන් මේ නිමිත්ත ගන්නේ කොතනින්ද? අන්න ඒකයි මම මට අහන්න දැන් දැකින්
තු තැනක් කියලා නෙවෙයි ඉතින් ඒ අප්ඩේට් කළා කිව්වත් නිමිත්තක්.
ඔව්. දැන් පළවෙනි වතාවේ දැකීම ගැන ඇහක් නැහැ නේද එතන? ඊට පස්සේනේ ඇහ හදාගන්නේ ඒක ඊට පස්සේ බලන්නනේ ඇහ හදාගන්නේ.
නෑ ඕක එහෙම හොයන්න බෑ කමල්. පටන් ගත්තේ කොහෙන්ද කියලා. හරියට අර සත්‍ය ලෝකෙට ආවේ කොහෙන්ද හොයනවා වගේ වැඩක් ඔය.
නෑ නෑ මම නිකන් ආයෙ query එකක් දැම්මේ. මේ ඒක කල්පනා කර බලන්න කතා.
අපිට ප්‍රොස්පෙක්ට් යනවා මිසක් මේක පටන් ගත්තේ කොතනින්ද කියලා හොයන්න ගියාට එහෙම උත්තර ගන්න බෑ. එතකොට දිගින් දිගට යනවා ඔක. සංසාරේ අතීතෙට කෙලවරක් නැහැ. අපි මේ මොහොතේ සිද්ධ වෙන දේ අරන් තේරුම් ගත්තොත් එතකොට දැන් මේ මොහොතේ නිමිත්තක් හැදෙන්නේ කොහොමද කියන එකෙන් තමයි කතා කරන්නේ. හ්ම්. එතකොට මොකද වෙන්නේ? මේ මොහොතේ ඇහෙන් දකිනකොට මොකද වෙන්නේ කියන පැත්තෙන් තමයි අපිට හොයන්න පුළුවන් මේක.
ඔව් මම කිව්වේ දැන් ඒ දැකීම කියන එකට ඇහැ සම්බන්ධ නැහැනේ.
දැකීම ඒක තමයි. ඔව් ඒක තමයි මේ මොහොතේ දැන් දැකීම කියන මට්ටම තේරුම් ගත්තොත් එතකොට දැන් අපි
එතකොට නිමිත්තක් ගන්න නැහැනේ.
ඔව් දැකීමෙන් තාත් නිමිත්තක් ගන්න බෑ.
බෑ. එතක ඒක තමයි රහතන් වහන්සේ නිමිති ගන්න නැහැනේ. හැබැයි ඊට පස්සේ බලනකොට තමයි නිමිති ගන්නෙ නේ.
නැහැ දැන් රහතන් වහන්සේලා බලනකොටත් නිමිති ගන්න විදිහක් නැහැ.
නෑ රහතන් වහන්සේලා නෙමෙයි අපි අවිද්‍යාවෙන් බලනකොට තමයි අපි නිමිති ගන්නෙ. දැන් දැකීමට නිමිති නැහනේ. ඒ කියන්නේ ඇහක් නැහනේ දැකීමට. අපි බලනකොට තමයි අවිද්‍යාවෙන් නිසා අපි ආපහු බලනකොට තමයි ඇහක් හදාගෙන බලනකොට තමයි නිමිති එන්න ඕන. අර විදිහට.
නැකමල් ඔතන නැහැ කියන්නත් බෑ නේ. නැහැ කියන්නත් නැහැ කියනවා කියන්නත් නැහැ.
නෑ නෑ ඒ නෑ පළවෙනි දැකීමට නැහනේ ඈක් එකනේ එදා කතා කරගත්තේ කතා කරේ දැකීමේ සිද්ධියට ඈක් නෑ.
ඇහැයි කියන්නේ මෙහෙමයි කමක් දැන් ඔතන සිද්ධි දෙකක් නේ.
ඔව්
එකක් තමයි අවිද්‍යාව තියෙන කෙනාගේ මොකද වෙන්නේ අනිත් එක අවිද්‍යාව නැති කෙනාගේ මොකද වෙන්නේ.
ඔව් අවිද්‍යාව තියෙන කෙනාගේ නිමිති ගන්නවා.
ඔව්. අවිද්‍යාව තියෙන කෙනාට ඇහැකුත් තියෙනවා.
ඔව් තේ එයාගේ දැකීම නෙමෙයි එයා බලනවානේ.
අය මොන වචනේ දැම්මා? සිද්ධියේ දෙපැත්තයි තියෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය වේලාද නැද්ද?
ඔව්.
නේද?
හොඳයි.
අමහත්ත ගැප්ටි කරේ දායක කිතුද දැන්නේ ඇහැ ප්ලස් රූපය ඉරක් දැව දැකීම. කොහොමද ඇහැ කියන එක මොකද්ද අවිද්‍යා කර්ම සංඝා ආහාර කියලා දාලා අවිද්‍යාව දුරු වුණොත් එතකොට ඇහැ නැති නැහැ අවිද්‍යාව කියනොත් ඇහැ කියනවා.
ඔව් ඒකම තමයි මම තව පැත්තකින් කිව්වේ. අවිද්‍යාව ඇහැ තියෙනවා අවිද්‍යාව නැත්නම් ඇහැ තියෙන්න බෑ.
ඔව් ඉතින් ඒ අර තුනෙන් එකක් නේ අවිද්‍යාව කියන්නේ අර තුන නම් එහෙමයි. එතකොට එහෙනම් තවර මේ ඉක්විෂන් එක කොයික ඒතකොට ගාට බැලන්ස් වෙනවා.
අද මම ඇහුවානේ මේ මේ කටුගුරුන්දේ හාමුදුරන්ගේ දේශනාව. ඒකෙදි යා කියනවා හොඳට තේරුම් කරලා රූපය ඇහැයි දෙක නිසා තමයි විඥාණය හැදෙන්නේ. ඒ එතන තියෙන අවිද්‍යාව නිසා තමයි ස්පර්ශය හැදෙන්නේ කියලා. 196
කියන එක තේරුම් ගත්තද?
ඔව් ඔව් ඒක තමයි මම හොඳට තේරුම් ගත්තා. මොකද්ද මේ චක්කුම් පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥාන. එතකොට එතන තියෙන අවිද්‍යාව නිසා තමයි තුනක් කියලා ගන්නෙ. අතන හැදෙන්නේ දෙකක්. ඒ එතකොට අර සිබ්බණිය ජොයින් කරන්නේ රූපයයි මේ ඇහැයි. තණ්හාව නිසා. අනේක ඒක 96ට එනකොට තේරෙයි ඔයගොල්ලන්ට. එතකොට එතන තියෙන අවිද්‍යාව නිසා තමයි අර ස්පර්ශය ඇති වෙන්නේ. ඒ ස්පර්ශයෙන් තමයි ඉතුරු ටික යන්නේ හොගාලා. ඉතින් මේ
පද්දා විද්‍යාව මොකද්ද එතන යෙදුනේ කොහොමද කියන එක.
ඔව් අවිද්‍යාව අවිද්‍යාව නැත්නම් මුලාව නිසා තමයි
අර මොකද්ද ආව.
මොකද්ද කියන්නේ?
එතන තිබුණ මුලාව මොකද්ද කියලා තමයි අහන්නේ.
එහෙම කියන්නේ එයා කියන්නේ දැන්
ඒකනේ ඔයා තේරුම් ගත්තද ඒකයි දැන් මුලාව නිසා මෙහෙම වෙනවා කිව්වොත් දැන් මුලාව මොකද්ද මොන විදිහටද මුලා වුනේ
මුලාව තියෙන්නේ අර එළිය දෙක සම්බන්ධ වෙලා කියලා හිතා.
ඒ කියන්නේ ඇහැයි රූපේ සම්බන්ධ වුණා කියන එක.
ඔව් ඔව්. දැන් විඥානේ හැදෙන්නේ ස්පර්ශයට කලින්නේ.
ඒ කියන්නේ ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන ওই තුනම නිසා හැදෙන ස්පස්ත කමක් කියන්නේ මම හිතන්නේ ඒ තුනම මුලාව නිසා තමයි මේ පස්සෙ තියෙන්නේ. එහෙමද?
ඉන්නකෝ කියන්නේ ඇහැයි රූපයයි නිසා විඥානය හැදෙනවා. ඒත් ඒක තුනක් හැටියට ගත්තු නිසා ඒ අවිද්‍යාව තමයි ස්පර්ශය හැදෙන්නේ කියලා.
අනේතන ඔය එකක් කියනවා දැන් ඒ තුනක් එකට ගත්ත නිසා
අන්න හරි. ඒක නිසා
අනේතන මොකද්ද ඒකට මුලාව?
ඒක තමයි අවිද්‍යාව නිසා තමයි ගන්නෙ නැත්තම් ගන්නෙ නැහැ. එතකොට පේනවා මේ අරක දෙකක් කියලා හිත. අර දෙක ජොයින් වෙලා නැහැ කියලා හිත.
අවිද්‍යාවෙන් කළේ එතකොට? හ්ම්? අවිද්‍යාවෙන් කළේ මොකද්ද එතකොට?
අර දෙක වෙන් කරලා පෙන්නවා. මේක ඇතුලේ
ඈ? ඉස්සෙල්ලාගේ විතර වෙන එකක් දැන් කියන වෙන එකක්. වෙන් කරලා පෙන්නවා කියන එක නේ ඉස්සෙල්ලාගේ. මේ ಜಾති තුනේ එකට ගත්තා නේද?
ඔව්.
ඈ?
ඔව්.
ඒක නේද අවිද්‍යාවෙන් කලේ?
ඔව්.
අර වෙන් කරලා පෙන්නන කතාව නෙමෙයි. මේ ಜಾති තුන එකට ගත්තා.
ඔව්. ಜಾති තුනක් එකට ගත්තා.
ಜಾති තුනක් එකට ගත්තා. ඔක තමයි අවිද්‍යාවෙන් කලේ.
ඔව්.
නේද?
අවිද්‍යාව නැත්තම් එහෙම නෑ.
ඔව්. අවිද්‍යාව නැත්තම් ඒ තුන එකට ගන්නේ නෑ.
ගන්නේ නෑ.
නේද?
ඔව්.
ඒකයි මං හිතන්නේ විද්‍යාවේ මොකක් මුලාව මොකක්ද එතකොට ওই ಜಾති තුන එක මොහොතේකට තියනවා කියලා ගත්තා නේ
ගත් එකක් මොකද ඉස්සෙල්ල දෙක හැදුනට පස්සේනේ විඥාණය හැදෙන්නේ
අන්න හරි
එතන වෙලාවක් එතන තියෙනවනේ ગેප් එකක් ඒ කියන්නේ එකකට පච්චයන් අනික එක හැබැයි මේ තුනක් තියෙනවා කියලා ගත් එක තමයි මේ අවිද්‍යාව
ඒක තමයි එතන එක අදහසක් තමයි ඇහැයි රූපේ නිසයි විඥානේ හටගත්තේ.
ඔව්.
ඒ වුණාට අපි මේක බාර ගන්නකොට ওই තුනම එකට
තියනවා කියලා.
තියනවා කියලා බාර ගන්නවා. අර දෙක නිසා මේක තුන්වෙනි එක හටගත්තා කියන එක අමතක කරනවා.
අමතක කරනවා. එතකොට කියන්නේ හේතුවක් නිසා ඵලයක් ඇති වුණා නම් ඒ දෙකම තියෙන්න බෑනේ එකපාරට.
බැයිද?
හේතුවයි ඵලය තියෙන්න බෑනේ එකපාරට. හේතුව වැවැලා වෙන්โดන්නේ ඵලය එනකොට නේද?
පටිච්ච සමුප්පාදේන විමස්සෙන් සති ඉදන් හොති කියනකොට.
ඔව් තියෙනවා. නමුත් අරක වැවෙන්නම ඕනනේ. අරපත් ඉවර වෙන්න ඕනනේ.
ආ.
නැත්තම් බෑනේ ඵලය හැදෙන්න බෑනේ.
ඕක තමයි. ඕ ටික තමයි ඉතින් හොඳට තමන් ක්‍රියා කරගන්න ඕන. දැන් අපි පටිච්ච සමුප්පාදේ අනුව මොකද්ද කාල පරතරයක් තියෙන්න පුළුවන්ද නැත්නම්
කාල පරතරයක් තියෙන්න බෑනේ
එන්න බෑ එහෙනම් ඇහැයි රූපේ නිසා විඥානෙ කියනකොට
ඔව්
ඇහැයි රූපේ හේතු පැත්තට දැම්මොත් විඥානෙ ඵලයේ පැත්තනේ
ඔව්
නේද
ඔව්
හේතු හේතු පැත්තේ ඇහැයි රූපේ පැත්ත විමස්මින් සති ළඟට ඵලයේ පැත්තේ තියෙන්නේ විඥානෙ
විඥානෙ
විමස්මින් සති ඉදං හෝති නේද
ඔව්
ඒක අපි අර දැන් අර උපමාවකට දාලා බලන්නකෝ මොනවාද අපි උපමා ගත්තේ හෙවණැල්ල හැදෙන හැටි
ඔව්
දසයි ආලෝකේ නිසා හෙවණැල්ල
ඔව්
දර්ගසයි ආලෝකේ ඉවර වෙලාද හෙවණැල්ල ඇති උනේ නැත්නම් ඔය තුන එකටද
ඒව ඒ එකම වෙලාවෙන් තමයි තියෙන්න ඕන නමුත් මේ එකකට එකක් පච්චයනේ
පච්චය ගහයි ආලෝකේ නිසා තමයි හෙවණැල්ල.
ඔව්.
එහෙම නැහැ කියන්නත් බෑනේ.
එහෙම නැහැ කියන්නත් බෑ. හැබැයි හෙවණැල්ල තියෙන්න බෑ මේ ගහ නැතු ගහ මේ මේ හෙවණැල්ල හෙවණැල්ල විතරක් තියෙන්න බෑ ගහ නැතුව. ගහ තියෙන්නත් බෑ හෙවණැල්ල නැතුව නේ. අන්න ඒ වගේ කතාවක් නේ.
ගහ තියෙන පුළුවන් හෙවණැල්ල නැතුව.
බෑනේ.
ඔව්. ගහ තියෙන පුළුවන් නැතුව.
ආලෝකේ
අනේ
යක්ක තියෙන බෑ ගහ නැතුව නමුත් ගහ තියෙන පුළුවන් කියලා දන්නවද? ආ තන අපි දැන් හේතුපැත්ත එකට දාන්න දැන් ගහයි ආලෝකයයි කියලා දාන්නකො. එතකොට ඔය දෙක යෙදෙන මොහොතේ හේවණල්ල තියෙන්න ඕනනේ නේද?
ඔව්.
මේ සතේ ඉඳන් හ්ම්. කටේ ප්‍රත්‍යක්ම යෙදුන මහත ගන්න ඉනස්මින් සති කියන එක. එතකොට ඒ නිසා හටගත්ත ඵලයක් ගැන අපිට දැන් කතා කරන්න පුළුවන්. නේද? හෙවණැල්ල කියන.
ඔව්.
එතකොට ඔය ಜಾති තුන අපිට වෙන් කරන්න පුළුවන්. එකක් ඉස්සෙල්ලා තිබුණා අනික පස්සේ කියලා කතාවක් නැහැනේ.
බෑ.
නේද? ඒ තුනම එක මොහොතක් ඉනස්මින් සති ඉදං හෝති කියන එක. මේ ඇති කල්ලි මේ. අර දැල්ල තියෙනකොට ආලෝකය වගේ.
ඔව්.
ඒවා වෙන් කරන්න බෑ එකක් ඉස්සෙල්ලා අනික පස්සේ කතාවක් නෙවෙයි. හරි. කන හේවණල්ල තියෙන මොහොතෙමයි අපිට ගහ ආලෝකය ගැන කතා කරන්න පුළුවන්. ඊට පොඩ්ඩකට කලින් මේ දෙක තිබුණා පස්සේ හේවණල්ලව කතාවක් නෙවෙයිනේ.
ඔව්.
නේද?
ඔව් එතකොට
ඒක තමයි පටිච්ච සමුප්පාද සම්බන්ධ කියන්නේ. ඒ කියන්නේ ඒ කතා කරන මොහොතේ ඒ ಜಾති තුනම
තියෙන්න ඕන.
ඔව් හේතුවක් තියෙන්න ඕන ඵලයක් තියෙන්න ඕන. හේතුෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ.
ඔව්.
නේද?
ඔව්.
ඉතින් මේ විදිහට දකින්න දැන් ඇහැයි රූපෙයි තියෙනවා නම් චක්කු විඥානය කියන එක පටිච්ච සමුප්පන්නයි.
ඔව්.
මොකද පැන වෙනවා.
පැන වෙනවා. ඒක හැබැයි කාලය පහු වෙලා නෙමෙයි. ඒ මොහොතෙමයි.
ඔව්.
නේද?
ඔව්.
එතකොට දැන් අර කාලෙන් පැහැදිලි කරන කතාව ගියොත් ඔතන වැරද්දක් පේනවා. හැබැයි එහෙම නොවුනොත් මේ තුන එකට යෙදීමක් විද්‍යමාන වෙනවා. ඔව්. ඔක තමයි ඒකට තමයි අපි පස්සේ කියලා එකක් පනවන්නේ. මේ ಜಾති තුන එකට තියෙනවා කියන එකට කියලා ගියමු. කියලා නව ගන්නවා. පස්ස පඤ්ඤාත්තිය පඤ්ඤාපෙස්සති इति. හරි.
හරි.
ඒකට ඒකක් ඒක විද්‍යමාන වෙන්නේ ওই තුන තියෙනවා කියලා ගත්තොත් නේ. ඉනස්මින් සති ඉදන් හොති යයි.
ඔව්.
ඒක තමයි මම අර මදුපින්ඩික එකේ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති නැතිකක්ටි මෙහෙම ඵලයක් තියෙනවා
ප්‍රීතිටම හරි කතා කරන්න ඕන දෙයක් තියෙනවද
ඔව් ආහන්න
ඕන
ඒ වන් සර්ණයි කොප්ලගේ මාතමකෝ එතකොට මේ එතුමා කියන්නේ එතකොට වේදනාව කියන එක අර තුන ගැටීම නිසා ඇති වෙන ඵලයක්. ඒක තමයි අපි විඳින්නේ. එතකොට ඒ වේදනාව අපි විඳින එක අර තුනෙන් එකකටවත් අදාළ නැහැ. ඒ කියන්නේ ස්ට්‍රේ ඇති වෙච්ච ඵලයක් තමයි අපි දකින්නේ. එතකොට එතකොට කෙලින්ම අර රූපය කියන එක කපාහරින. එතකොට රූපය අදාළ නැහැ අපි විඳින දෙයටම. ඉතින්නේ කුසුපාගේ ඒ කියන්නේමරත් ඒක අදාළයි වගේ තමයි මට හිතෙන්නේ.
ඔව් ඒක එක පැත්තක් දකින්න පුළුවන්. ඵලය හේතුවට අයිති නැහැ. වේදනාව ඵලයක් නේ නේද? ඒකට ඒ ඵලය කියන එක හේතුව නෙවෙයි. අපි පස්සේ කියලා ගත්තත් ඇහැයි රූපේ චක්කු විඥානයයි නම් පස්සේ. ඒ නිසා අපිට සැප වේදනාවක් ආව නම් මොකක් හරි දකිනකොට ඒකට ඒ වේදනාව කියන එක අර කියපු හේතු තنين එකක්වත් වෙන්න බෑ. ඇහැ වෙන්නත් බෑ, රූපේ වෙන්නත් බෑ, චක්කු විඥානෙත් වෙන්නත් බෑ. මොකද ඒවා හේතුනේ. ඒ ස්පර්ශය නිසා හටගත්තු වෙනත් ස්වභාවයක් තමයි වේදනාව කියන එක. ඒකට ඒ වේදනාව අයිති වෙන්නේ ඇහැටවත් රූපයටවත් චක්කු විඥානයටවත්. හැබැයි අපි සාමාන්‍යයෙන් හිතන්න පුරුදු වෙලා තියෙන රූපෙට තමයි මේ වේදනාව අයිති කියලා. දැන් අපි මොනවා හරි කන වේලාවට කේක් කෑල්ලක් කනවා නම් රස දැනීම ඒ වේදනාවක් නේ. ඒක හොඳ වේදනාවක් වගේ හොඳ රසයි කියනවා. හැබැයි ඒ කියපු ගමන් අපි රස අයිති කරනවා අර කේක් වල තමයි මේ රස තියෙන්නේ. නැත්තම් මේ කෑමට තමයි මේ රස අයිති කියලා. එතකොට අර දැන් වේදනාව මේ ඵලයක් කියන එක අමතක කරලා හේතුවට අයිති කරලා ඒක. එහෙම සිද්ධියක් වෙනව නේද සාමාන්‍ය ජීවිතේ?
ඔව් ගොඩක් විට එහෙම තමයි. එහෙම තමයි නිතරම හිතෙන්නේ නේද?
ඔව්. එතකොට දකින්න ඕන මෙතන මොකද්ද වැරද්දක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දිවේ ගැටෙන්න කලින් රස හටගත්තේ නෑනේ. ඒ වුණාට අපි කන්නත් කලින් ආ මේක මේ රසයි කියලා ඒකට අයිති කරලා ඉවරයි. කෑමක් දකිනකොටම මේක මේ රසයි කියලා අපිට මතක් වෙලා ඉවරනේ. ඒක දිවේ ගන්නත් කලින් හන්දට රසට හදපු කෑමක් දකිනකොටම මේක මේ රසයි කියලා හිතෙන් කියලා ඉවරයි. හැබැයි අපි කන්න ගිහිල්ලා ඔක සමහර විට දිවේ ගන්නකොට මේකේ ලුණු වැඩි වෙලා තියෙන්න පුළුවන්. නැත්තම් පැණි රස වැඩි වෙලා තියෙන්න පුළුවන් අපිට ඕනවට වඩා. තමයි කියන්නේ මේ මේ හිතපු රස නෙමෙයි මේ මේ තියෙන්නේ දැන්. ඒ කියන්නේ ඇත්තටම දකිනකොට ඒකේ වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් අපි එතනින් පේනවා නේද අර කලින් හිතාගෙන හිටිය එක වැරදි මුලාවක් කියලා. රස කෑමට අයිති කියන එක. නැහැ ඒ ස්පර්ශය නිසා හටගත්තු ස්වභාවයක් රස කියන එක. දිවයි කෑමයි එතන ඇති වෙන විඥානයයි එතනම හින්දා තමයි රස දැනෙන්නේ. නැත්නම් රස කියන එකක් හටගෙන නැහැ. හට ගන්නත් කලින් අපි ඒක කෑමට අයිති කියලා ආහාරයෙම මේක තියනවා කියලා අර රූපයට අයිති කරලා බාහිර රූපෙට. අර හේතුකල සම්බන්ධය අමතක වෙලා. එතන සිද්ධ වුණ ක්‍රියාව අමතක වෙලා. එතන වැරද්දක් වෙනවා කියන එක හිතට පෙන්වන්න පුළුවන් නේද?
ඒක බොහොම හරියෝ. ඇත්තටම ඒ කියන්නේ දැන් අපි ගොඩාක් පිට දැන් මේ ඉතරම එදිනෙදා දැන් අර ඔබතුමා කියන වගේ මේක නිතරම එදිනෙදා ජීවිතයේදී නිතරම සිදුවෙන දේවල් වලදී අපිට දර්ශනාක් වගේ හිතන්න පුළුවන්. එතකොට නිතරම ඔය හේතුඵල කියන එක ගැන අවධානය යොමු වුණොත් එතකොට දැනගන්න පුළුවන් මේක මොකක්ද ඵලය, මොකක්ද හේතුව කියන එක. ඒ විදිහට වගේ සිටීම වඩා හොඳ කියන එක තමයි මට හිතෙන්නේ. මම හිතන්නේ ඒ ගැන වගේ. මම ඇත්තටම ගොඩක් විට මේ නිතරම ඒ කියන්නේ එදිනෙදා සිදුවෙන දේවල් වලට ඒ විදිහට තමයි හිතන්න පුරුදු වෙන්නේ. එතකොට පේනවා මේක මේ ඵලය මේ හේතුවයි කියන එක වෙන් කරගන්න වෙන් කරගන්න මේ පුළුවන් කියන එක අර අපි ඊයේ ඩිස්කෂන් වලදී පොඩක් කතා කරන්නේ උපේක්ෂාව කියන එක මොකක්ද කියන එක. උපේක්ෂාව කියන එක එක අදහසක් ඒ කියන්නේ හේතුඵල ගැන දැනගත්තොත් ඒ කියන්නේ කෙලින්ම මේ උපේක්ෂාව කියන එකට හිත නිතරම යොමු වෙනවා කියන එක.
ඔය උපේක්ෂාව කියන එක දැන් අවබෝධයක් තුළින් උපේක්ෂාව වෙනවා. දැන් බලෙන් උපේක්ෂාව ගන්නත් උත්සාහ කරන ගතියකුත් තියෙනවා, අවබෝධයක් තුළින් එන උපේක්ෂාවකුත් තියෙනවා. දැන් අපි අර කේක් වලට ඇලිලා නම් කාටි රසයි කන්න ඕන කියලා හිතෙනවා නම් දැන් ඒක දැන් මේ රස අයිතිද ඔය කේක් වලට කියලා නුවණින් බලනකොට බලනකොට ඒ දෙකක් කියලා පේනකොට එතන අර ඊට පස්සේ කේක් දැක්කට උපේක්ෂා ගතියකට හැරෙනවා නුවණින් දැකීම තුළ. ඔය රස අයිති නෑනේ බාහිර කෑමට. ඒක අපි මුලා වෙන්නේ එහෙමයි කියලා හිතන් හිටී කියලා එතන වෙන්නේ විදර්ශනයක්. ඒ කියන්නේ අපි මෙච්චර කල් රස අයිති කෑමට කියලා හිතන් හිටියට ඒ දෙකක් කියන එක සැරින් සැරේ හිතට පෙන්නවා. එතකොට ඒ පෙන්වීම තුළ ඇත්ත දැකීම තුළ වෙන උපේක්ෂාවක් තියෙනවා. ඒක එක පැත්තක්. අනිත් එක තමයි ඔය කේක් වලට ඇලෙන්න හොඳ නැහැ කියලා නිකන් අර කන්ට්‍රෝල් කිරීමකින් උපේක්ෂාවක් ගන්න හදනවා. ඒක තමයි අද ඔය සීලය කියන්නේ. අපිට මේක කන්න ඕනකම තියෙනවා. ඒ වුණාට මේ වෙලාවේ කන්න හොඳ නැහැනේ කියලා අර සිල්පදේ මතක් කරගන්නවා. විකාල භෝජනය. මේ දැන් මේ වෙලාව පහු වෙලා දැන් කන්න හොඳ නැහැ. හැබැයි හිතේ වැඩ කරලා කන්න ඕන කියන ගතිය. දැන් ඒක තමයි මං කියේ අර ඒක කන්ට්‍රෝල් එකක්. ඇත්ත දැකීම තුළ නිවි. අපි අර සීලය මගින් පාලනය කිරීම. හැබැයි අපි දැන් එතන නුවණ පැත්තෙන් බැලුවොත් මේ රස අයිති නැහැ කේක් වලට කියලා. එතකොට ඒක සීලකින් නෙමෙයි, ඒ කන්ට්‍රෝල් එකෙන්. ඒක ප්‍රඥාව වැඩිම තුල. ඒ කියන්නේ ඇත්ත දැකීම තුල අර සීලයක් හින්දා නෙමෙයි. ඒක ඇත්ත ඇති හැටිම අපි මුලාවක් නෙමෙලා තියෙන්නේ. කියන පැත්තෙන් මේක පෙන්නලා දීමක්. තුලින් ඒ එන උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂා ගතියට යන්න ඕන කිව්වහම එතන ඒ පේනවද දෙපැත්තක්. එකක් අපි බලෙන් හදාගන්න හදනවා, අනිත් එක අවබෝධයක් තුලින් එතෙන්ට එනවා කියන එක. ඒක තමයි සීයි ප්‍රඥාවේ වෙනස හැටියට මම දකින්නේ.
ඔයක නම් ඉතාම වැදගත්. ඒ කියන්නේ මේ දැනුමෙන් ඒ ඇති කරගන්න උපේක්ෂාව අපිට එදිනදා, ඒ කියන්නේ එදිනදා කටයුතු වලදී නිතරම ඒක ප්‍රගුණ කරගන්න පුළුවන් කියන බවක් තමයි මට නම් තේරෙන්නේ. ඒ කියන්නේ දැන් අපි එදිනදා සිදුවෙන දේවල් වලදී ඒ කියන්නේ මොනින් කියන ඇති වෙන්නේ මොකක්ද කියන එක හිතන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම ඇත්තටම දැන් ඒක ඒ කියන්නේ දැන් ගොඩාක් මම දැන් ඒ ඔබතුමේ මේ දේශනාවත් මේ අහලා, ඒ කියන්නේ මම දැන් නිතරම මේ එදිනෙදා කටයුතු වලදී ඒ ආකාරයෙන් අර ඇත්ත කොහොමද වෙන්නේ කියන එක තමයි හිතන්න දැන් පුරුදු වෙලා තියෙන. ඒ කියන්නේ ඇවිදිනවරු උනත් හවස දැන් එදිනෙදා මොනවා හරි දකිනකොට අර ඒ අංශයෙන් හිතන්න පුරුදු වුණාම ඒ කියන්නේ නිතරම
පේනවා මොකක්ද සිදුවෙන්නේ කියන එක. ඒක ලොකු දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. එතකොට අපි දැන් අර ප්‍රඥාව වැඩෙන පැත්ත තමයි හොයාගන්න ඕන මේ බුදු දහමෙන්. ඒ කියන්නේ ඒක අර తాවකාලික දෙයක් නෙවෙයි අවබෝධයෙන් ඉන්නේ. ඒකට ඇහෙන් දකින්න එකේ ඇත්තටම එළියේ තියෙන දේද දැක්කේ කියන එක නුවණින් පෙන්වනවා. මේ දැකීම අයිතිද බාහිර දෙයට? අපිට මං ගන්නේ අර වතුරේ ඉන්න බල්ලව එහෙම. දැන් වතුරේ බල්ලෙක් හිටියා හින්දාද දැක්කේ? එහෙම නෙවෙයිනේ. නම් මේ දැකීමෙන් දැනගත්තු දේ එළියේ තියෙන ඒ කියන්නේ දෙකක්. බාහිර මනහරි පවතිනවා නම් ඒ දේ නෙවෙයි අපි දැනගෙන තියෙන්නේ. අන ඔය පැත්තෙන් අර ඉස්සෙල්ලා හේතුයි ඵලයයි වෙන් කළා වගේ වෙන් කරන්න පුළුවන්. ඇහැ නිසා දැනගන්න ස්වභාවය නෙවෙයි බාහිර පවතින්නේ කියලා හිතට පෙන්න ඉන්නකොට අන්න එතනත් අර යම්කිසි ඇත්තක් දැකීම නිසා බාහිර එකට තියෙන ඇලීම ගැටීම ටික ටික දුරු වෙනවා. මට අපි දැනගත්තේ එළියේ තියෙන දේ නෙමෙයි මේ ඇහෙන් දැකලා දැනගත්තේ. නැත්තම් කනෙන් අහලා දැනගත්තේ එළියේ තියෙන දේ නෙවෙයි නම් ඇයි අපි එළියේ තියෙන දේට තණ්හා කරන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ කියන වගේ මට්ටමකට ගෙන්න පුළුවන් මේ ආයතන ගැන ඔය විදිහට අර හේතුඵල වෙන් කරගන්නේ උදව්වක් තියෙනවා ඒකේ. ඒ විදිහ දවපතුමා එහෙන් දැකීමේදී අර වැවිදිනකොට එහෙම කරනවා කිව්වේ. නැත්තම්
ඕනේ ඇත්තම මම එහෙන් දකින්නකොට දැන් අර ඔබතුමාගේ ඒ කියන ආකාරයට මම නිතරම හිතන්නේ මේක මම දකින්නේ වර්ණ රූපයක්. ඒ කියන්නේ චිත්‍රයක් වගේ දෙයක්. මේක ඇහැට ප්‍රොජෙක්ට් කරනවා. එතකොට සිත දැනගන්නවා මේ ඒ රූපය ගැන ඉතින් තමයි එතකොට ඒ ගැන ඒ අවබෝධයක් දැන ගැනීමක් සිදු කරන්නේ. ඒ කියන්නේ අපි කෙලින්ම සිතට එතකොට පේන්නේ නැහැ මේ එළිය චිත්‍රය. ඒ සිතර දැන ගැනීමට හැකියාවක් නැහැ එළිය චිත්‍රය. එතකොට ඒ කියන්නේ අපි කල්පනා හරි සිතීමක් හරි මොක් හරි වෙනවා නම් ඉතින් දැනගත දෙයට තමයි සිතෙන් දැනගත දෙය ගැන තමයි අපි මොක් හරි හිතන්නේ.
ඒ කියන්නේ එළිය රූපය නිවේය ඔය. හිත මේ ඇහැදලා දීපු චිත්‍රය දිහා බලාගෙන හිතපු දේ තමයි ඔය දැනගත්තේ. ඒ දැනගත්තු දේ එළිය රූපේ නිවේ. නේද?
ඒකාරෝ ඇත්තටම ඒක ගොඩක් අර ගොඩක් ඒක හිත ඒක නිතරම ඉදිරියදා ජීවිතේ වෙන දේවල් වලට ඒක නිතරම හිතන්න පටන් ගත්තොත් ඒක ගොඩාක් පිට මට දැනෙනවා ඒක ගොඩක් නිකන් මේ ඒක නිකන් ඉබේම නිකන් එනවා වගේ. කියන්නේ ඒක නිකන් අර මම හිතන්නේ ඒක දැන් අර ඔබතුමාත් කියනවා වගේ. කියන්නේ ඕක මේ භාවනාවකටම ජීවිතු නැහැ ඉඳලා වෙන දේවලදී අපිට ප්‍රගුණ කරන්න පුළුවන් මේ වෙන දේ. එතකොට ආයාසයෙන් තොරව ගොඩාක් අවස්ථාවලදී ඒක නෑ මේ නිකන් දැනුමක් ඇති වෙන බවක් එනවායි වැටේ.
ඔව් ඒක බලන්න ඉතින් ඒ අවබෝධය වැඩි වෙනවා. මේක තමයි මම කියන ප්‍රඥාව වැඩෙනවා කියලා. වෙනම වාඩි වෙලා ස්පියාගෙන කරන්න ඕනේ නැහැ. ඔය ඕන වෙලාවක පුළුවන් වෙලාවක ඔක සිහි කරලා දෙන්න ඕන හිතට. අපේ පරණ පුරුද්දට අපි ලෝකෙට අහු වුණා. ඒ වුණාට මෙතන වෙන්නේ මෙහෙම දෙයක්. මේ ආයතනෙන් හදලා දීපු එක ගැන හිත හිතුවා කියන එක. ඒකට ඒක බාහිරේ තියෙන්න පුළුවන්ද? හිතෙන් දැනගත්තු දේ කියන එක මතක් කර කර දෙන්න පුළුවන් නම් ඉතින් ඒක හුඟක් හොඳ දෙයක්. නේද?
ඒක ලොකු දෙයක්. මට මේ තව පොඩි මේ පැහැදිලි කිරීමක් කරගත හොඳයි කියලා හිතුණා. මම මේ අද හවසත් දැන් මේ එනකොට ඇහුවා අර අපි මේ රෙකෝඩින් එක මදුපිණ්ඩික සූත්‍රයේ අර ඔබතුමා කිව්ව දෙවෙනි කොටසේ කියන්නේ අර විද්‍යාමාන වෙනවා කියන එකයි. කියන්නේ එතන මට පොඩි නිකන් පැහැදිලි වුණේ නැහැ. ඇයි විද්‍යාමාන වෙනවා කියන එකේ ඒ කියන්නේ විශේෂ දෙයක්ද කියන එක. ඒ කියන්නේ ඇත්තම සිදුවෙන්නේ නැතුව නිකන් ඒක සිදුවෙනවා වගේ වෙනනවාද කියන එක එන පොඩ්ඩක් මට පොඩි පැහැදිලිමක් වගේ.
ඒක තමයි ඉතින් මේ කියන්නේ මට නම් ওই සූත්‍රය කියනකොට බුදු හාමුදුරුව අදහස් කරන්න ඇත්තේ කියලා. ඒ කියන්නේ ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඥානය ඇති කල්හි පස්සය කියලා ප්‍රඥප්තියක් පනව ගන්නවා කියන එක විද්‍යමාන වෙනවා. තානමේතං විච්ඡති කියලානේ කියන්නේ. ඒක විද්‍යමාන වෙනවා කියන එක මේ විදිහට ගන්න. දැන් අපි අර වතුරට එබෙන බල්ලෙක්ව දකිනකොට බල්ලගේ ඇහත් තියෙනවා. ඌ විශ්වාස කරනවා තව බල්ලෙකුත් ඉන්නවා කියලා වතුරේ. ඊළඟට ඕක දැනගන්න හිතකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔන්න දැන් ස්පර්ශය කියලා එකක් පනවන්න පුළුවන්. ඇහත් තියෙනවා, රූපෙත් තියෙනවා, චක්කු විඤ්ඤාණෙත් තියෙනවා. එතකොට ඒ මත ඉඳගෙන වේදනාවක් තියෙනවා. ඒ බල්ලා වතුරේ ඉන්න බල්ලා නිසා වේදනාවක් තියෙනවා. කැමැතියක් නැති ගතියක්. ඒකට සංඥාවක් තියෙනවා. නේද? අර පස්ස පච්චයා කියලා කිව්ව ස්පර්ශය නිසායි මේ ටික. දැන් ඕක අපි බලා හිටියොත් අපිට මෙහෙම සිද්ධියක් මේ වෙන්නේ කියලා නිකන් විද්‍යමාන වෙනව නේද? පැත්තක ඉඳන් බලා ඉන්න කෙනාට. ඒක රැප්තිලා ඉන්න කෙනාට නෙවෙයි. නුවණින් බලන කෙනාට මෙහෙම සිද්ධියක් දකින්න පුළුවන්. ඒකයි ස්ථානමේතං විච්ඡති කියන්නේ. දැන් මොකක් හරි හේතුවින්ද ඇහැ තියනවා නම්, රූපේ තියනවා නම්, චක්කු විඤ්ඤාණෙත් තියනවා නම්, එතකොට ඒ දකින්න පුළුවන් අන්න පස්සේ කියලා එකක් පැනවිලා. අන්න ඒ නිසා වේදනාව කියලා එකක් පැනවිලා. අන්න සංඥාවක් කියලා පැනවිලා. අන්න ඒක ගැන හිතනවා කියන එකකුත් පැනවිලා. එතකොට මේක අර විද්‍යමාන වීමක් තියෙනවා. ඒකට හේතු යෙදෙන හින්දා. හැබැයි ඒක ඇති හැටිම ස්වභාවයක් නෙමෙයි. මුලාව මත සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ බල්ලාගේ මුලාව මතයි ওই ටික වෙන්නේ. ඒකයි ඔක විද්‍යමාන වෙනවා. මෙහෙම දෙයක් මේ කරුණු යෙදෙනකොට මෙහෙම වෙනවා කියලා දකින්න පුළුවන්.
ඒ කියන්නේ පිටතින් ඉන්න කෙනෙකුට පේනනවා කියන එක තමයි ඒක අදහස් වෙන්නේ.
ඔව් ඔව්. පිටින් බලා ඉන්න කෙනෙකුට දකින්න පුළුවන්. තනමේ සංවිජ්‍යති. ඒක පිටින් කිව්වට ඉතින් Tamanටත් දකින්න පුළුවන්. බල්ලා කවදා හරි දැන් ඕක නුවණක් ආවොත් නේද? ඡායාවක් තියෙන තැන මේ ඇහෙන් මෙහෙම දැකලා, ඇහෙන් හදලා දීපු චිත්‍රය ගැන හිතලා නේද මම අර විදිහට රැවටුනේ කියලා දවසක දැනගත්තොත් එහෙම එයාටම එයාගේ පරණ සිද්ධිය කෙනුණක් දකින්න පුළුවන් ඕන්න. ඒ අර නුවණ මත තමයි ඒක පේන්නේ. මෙහෙම සිද්ධියක් නේ වෙන්නේ. එතකොට අර ඕක දැන් ඒ මදුපිණ්ඩිකේකේ පළවෙනි පාර එහෙම කියන්නේ නෑනේ. ඒකද කියන්නේ චක්කුංජ පටිච්ච රූපේ චක්කුඤ්ඤාන්තේ සංගති කස්සෝ ඉදිරියට කියාගෙන යනවා. ඒ සාම ඊළඟට ටිකක් නුවණින් දකින කෙනෙකුට තමයි ඊළඟට කියන්නේ ඒක උනේ කොහමද? ඔහම එකක් උනේ මේ ඇහැ ඇතිකල්ලි, රූප ඇතිකල්ලි, චක්කු විඤ්ඤාණේ ඇතිකල්ලි නේද ඔහම පස්සේ කියලා දෙයක් පැනෙවි. ඒව ඇතිකල්ලි නේද වේදනාව කියලා දෙයක් පැනෙවි. දැන් ටිකක් නුවණින් බලන්නේ නේද? අර සාමාන්‍ය සිද්ධිය නෙවෙයි. නුවණින් බැලීමක්. ඊළඟට ප්‍රශ්න කරනවා ඇහැ නැත්තම්, රූප නැත්තම්, චක්කු විඤ්ඤාණේ නැත්තම් ඔහම දෙයක් පනවනවා කියන එකක් විද්‍යමාන වෙයිද? විද්‍යමාන වෙන්නේ නැහැ. නේතේ තානං විජ්ජති. පස්සේ ප්‍රඥාත්‍ය පනවනවා කියන එකක් වෙන්න බෑ. දකින්න බෑ. ඒකට මේ වටිට යෙදුනොත් නේද මෙහෙම එකක් විද්‍යමාන වෙන්නේ. දුන්න නැත්තම් විද්‍යමාන වෙන්නේ නැහැ. ඉතින් ඕක දැන් මම මේ කියන්නේ දැන් අපි ඔය පැත්තක් නෙමෙයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. ඇහැ තියෙනවා, රූප තියෙනවා, චක්කු විඤ්ඤාණේ තියෙනවා. ඒ හින්දා මේක වෙන්නම ඕන වගේ පැත්තකින් නේ හිතන්නේ. ඒක එහෙමම සිද්ධියක් නෙමේ. ඔහොම දෙයක් සිද්ධ වෙන්නේ මේ මුලාව මත, අවිද්‍යාව මත. ඒ අවිද්‍යාවේ ඉන්න කෙනාට ඒක එහෙමම තමයි. දැන් බල්ලට ඔයිට එහාට දැන් අපි කතා කරන මත්තමත් දකින්න බෑ. මොකද ඌ දැඩිව විශ්වාස කරනවා වතුරේ බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ කියලා. ඒ මට්ටමේදී මේවා එකක්වත් ඔය පස්සේ කියපු කරුණු දෙක හිතා ගන්නවත් බෑ. ඒකට මේකේ ඔන්න දහම ගැන අවබෝධයක් එනකොට බුදුහාමුදුරු අපිට මෙහෙම හිතුණාට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවනේ කියලා ඒක අහන දකිනකොට ඔන්න දැන් පේනවා ඇයි එහෙම කිව්වේ. ඒකට මෙතන මුලාවකින් ඉන්නකොට මෙහෙම සිද්ධියක් වෙනවා. ඔය මුලාව අවිද්‍යාව නැති වුණා නම් ඔහොම දෙයක් වෙන්න බෑ නේද කියලා ඔන්න නුවණක් ඇති කරගන්න අයෝග තියෙන්නේ. මේකෙන් කියන්නේ තාම රැවටෙන්නේ නැහැ කියලා. ඊළඟට නුවණක් එනවා. අවිද්‍යාව තියෙනකම් මෙහෙම වුණාට අවිද්‍යාව නැති වුණත් ඔහොම වෙන එකක් නැහෙනි. කියලා. අසතිපැත්තෙන් පෙන්නගෙන යනවා. ඔන්නෝය අවබෝධයේ උදව් වෙනවා අපිට දැන් මේක මාර්ගේ වඩන්න. අපි ඉන්න තත්ත්වේ මොකද්ද? අපි යන්න ඕන මොන වගේ තත්ත්වයකටද කියලා තේරුම් ගන්න. පැහැදිලිද?
ඔනේ ඒක පැහැදිලි. ඔව් ගොඩක් මේ එතකොට මේ සමුදේ පැත්ත තමයි ඒ දුකට හේතුව කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ
සමුදේ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. සමුදේ තේරුම් ගන්නකොට තමයි මේ සමුදේ තියෙන කන්නේ මේ ඵලය. එහෙනම් ඔය සමුදේ නැති වුණා නම් ඔන්න එතකොට තමයි නිරෝධයයි මාර්ගයයි. සමුදේ නැති කරන්න මොකද්ද කරන්න ඕන? එතකොට වෙනා විද්‍යාව තියෙනකන් නයි මේක තියෙන්නේ. එහෙනම් විද්‍යාව නැති කරන්න මොන වගේ වැඩ පිළිවෙලක්ද ඕන? ඒකේ කොටසක් තමයි ඔබතුමා ඔය දැන් අර ආයතන ගැන බලන එක. සාමාන්‍ය අවට.
එතකොට මේ ඇත්තම සමුදය, ඒ කියන්නේ සමුදය තමයි ගොඩාක්ම ලොකු දේ. කියන්නේ ඒක ඒ හේතුව දැනගත්තොත් ඉතුරු ටික නිකන් ඒක තමයි ප්‍රධානම නිකන් බැරි එක වගේ තියෙන කියලා තමයි මට හිතෙන්නේ. කියන්නේ දුක් හේතුව දැනගත්තොත් ගොඩක් අපිට සත්‍ය අවබෝධ කරගැනීමට කිට්ටු වෙනවා වගේ තමයි මට හිතෙන්නේ.
ඔව්. එහෙම පිළිගලක් තියෙනවා. ඉතින් ඒ හේතුව දන්න කෙනාට හේතුව හට නොගන්න දේවල් ටික කරන්න පුළුවන් මිසක් ඵලයෙන් මේක නවත්තන්න විදිහක් නැහැ. ඒ කියන්නේ හේතුව තියෙද්දි ඵලය කොච්චර අයින් කරන්න හැදුවත් අයින් වෙන්නේ නැහැ. දුකට හේතුව තණ්හාව කිව්වට අපිට තණ්හාව අයින් කරන්න බෑ. මොකද තණ්හාවට තව සමුදයක් තියෙනවා. ඒ සමුදේ හොයාගෙන ගියොත් තේනවා මේ අවිද්‍යාව මතයි මේක තියෙන්නේ කියලා. අර මං අතර කැලි ටික අයින් කරලා කිව්වේ ඒ අවිද්‍යාවෙන් ගන්න තණ්හාවට එනකන් එන කොටස් ටිකක් තියෙනවා. එහෙනම් මේ අවිද්‍යාව දුරු වෙන්න ඕන. අවිද්‍යාව දුරු වෙන්නේ කොහොමද? ඇත්ත ඇති හැටි දැකීම තුලින්. ඇත්ත ඇති හැටි දකින්න පටන් ගන්නෙ ඔය අවබෝධය සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන. ඒක ඇතුව කරන දේවල් ටික තමයි ඉතින් අනිත් මාර්ගාංග වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ. ඒකට මේ හේතුව දැකලා හේතුව නිරුද්ධ කිරීමක් තමයි කරන්න. ඒ කියන්නේ හේතුව හටගන්න මොනවා හරි හේතු වෙනවනම් ඒ ටික අයින් කරනවා. හේතුව අයින් වුණත් එතකොට ඉනස්මින් අසති ඉදන්න හෝති මට්ටමට එන්න පුළුවන්. එතකොට දැන් මෙතනත් දැන් නුවණක් ආවොත් ඇහැ ටිකලි ටිකක් විඥානය ටිකක් වෙනවා. එහෙනම් ඇහැ හටගන්නේ කොහොමද? රූප හටගන්නේ කොහොමද? චක්කු විඥානේ හටගන්නේ කොහොමද කියලා ඔන්න හොයන්න වෙනවා. එතෙන්දි තමයි අර දැන් දහමමයි අපිට උදව් වෙන්නේ. ඉතින් ඇහත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් රූපත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් චක්කු විඥානෙත් ඒ දෙක නිසයි කියන පැත්තෙන් අර තැන්ක ටික ටික බලන්න පුළුවන්. ඒක ස්පර්ශය කියන එකට අහු වෙලා තියෙන්නේ මේවා තිබුණා හින්දා නේද? ගොඩ ඉන්න බල්ලයි වතුරේ බල්ලයි ඒක දැනගන්න හිතයි තිබුණා හින්දා නේද ස්පර්ශේ? හතක් හැබැයි තේින්න බල්ලා ඇත්ත තත්ත්වයක්ද අවිද්‍යාවෙන් හදපු එකක්ද? තේරෙනවා අවිද්‍යාවෙන් හදපු එකක්. ඔය වගේම බලන්න පුළුවන් මේ ගොඩ ඉන්න බල්ලා ඒ කියන්නේ ඇහැ කියන එක ඇහැ අයිතිකාරය. ඔය ඇහත් තව ටිකක් නුවණින් බලනකොට පේනවා ඒකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි උපදලා තියෙන්නේ. එන අවිද්‍යාවේ ප්‍රත්‍යයෙන් උපද්දපු හැකෙන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපද්දපු බාහිර රූපයයි ওই දෙක උදව් වෙලා නේද මේ චක්කු විඥානේ කියන එකක් හටගත්තේ. එන එකත් අවිද්‍යාව නැත්නම් ওই තුනම හටගන්න බෑ. අම දැන් ඉනස්මින් අසති පැත්ත පේන. ඒක ටිකක් ගැඹුරුයි. ඒක කියන්නේ ඔවා වෙන වෙනම හොයාගන්න වෙනවා. අපි එහෙනම් බාහිර රූපේ ඇත්තටම අපි දන්න එකද ඔය කියන පැත්තෙන් පටන් ගන්න ඕනේ. ඒක තමයි පුරුදු කිරීම තුළ තියෙන්නේ. බාහිර රූප එකක්වත් මේ එළියේ තියෙන ඒවාද නැත්නම් මේ ආයතන හරහා අපිට උපද්දලා දීපු ඒවාද කියලා අපි පෙන්නගෙන පෙන්නගෙන යන. බාහිර
මේ
ඔව් කියන්න.
ඔය බාහිර රූපය ගැන මට දැන් යම් කිසි අවබෝධයක් තියෙනවා. මම මේ පොඩි ඇහැ ගැන මට දැන් අර දේශනාවලින් මට දැනුන දැන් ඇහැ කියන එකේ වෙලේ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ කියන්නේ ගැනීම ගැන රූපය ගැටෙන කොට ඇති විලා ඊට පස්සේ නැති වෙනවා. ඒ කියන්නේ වෙලේ ඇති දිවි නැති වෙනවා. ඒකට මේ එහෙම තමයි මම නිකන් අවබෝධය ලැබෙන්නේ. එතකොට ඒක අවිද්‍යාවෙන් එක්කරගත්ත ඇති උනායි කියන එක කොහොමද සාමාන්‍යයෙන් ඒක තේරුම් ගන්නේ?
ඔව් දැන් අපි එතෙන්දි පේන්නේ ආ දකින්න නම් ඇහැ ඉපදුනා ඊට පස්සේ ඒක නැති වෙලා ගියා කියන එකනේ. දැන් අපි දැකීමේදී ඇහැ ඉපදිලා සත්‍යයක් අහනකොට දැන් ඇහැ නැහැ. දැන් කනක් ඉපදිලා තියෙනවා. එතකොට ඒ ඇහැ ඇති වෙලා නැති වුණා. නේද? දැන් ඕක
ඊට තමයි මට නිකන් හිතිලා තියෙන්නේ.
ඒක හොඳයි. ඒක ඒ තරා මට්ටමක්. එතකොට ඇති වෙලා නැති වුණා. දැන් ඕකම අපිට අර බාහිර රූපෙටත් ඕනනම් හිතත හැකි අර දකින වෙලාවි තමයි ඒ රූපේ ඉපදුනේ. ඒක දැන් නැහැ. ඒකත් ඇති වෙලා නැති වුණා කියලා. නේද? සාමාන්‍ය කෙනෙකුට ඒ විදිහට පුළුවන්. හැබැයි දැන් පේනවා බාහිර රූපේ එහෙම ඇති වෙලා නැති වුණාද නැත්නම් මෙහි මුලාවක් හින්දා එහෙ ඉපදුවද? ඊට වඩා වෙනස් පැත්ත. දැන් අර බල්ලා වත්කුවට ඉබෙනක්ක ඉබෙන මොහොතේ එළියේ බල්ලෙක් ඉපදිලා ඌ නැති වෙලා ගියාද? එහෙම නැත්නම් මෙහි මුලාව හින්දා එහෙ බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්තද? ඒ ක්ෂණේ උපදින ක්ෂණේ එතන මොකද හිතෙන්නේ?
එතනදී දැන් මම අවබෝධ කරගෙන ඉන්නේ දැන් ඒ බල්ලා අපි ඒ කියන්නේ මේ කෙලින්ම අපි ඒ කියන්නේ අද වර්ණ රූපේ අරගෙන අපි හිතෙන් හිතලා අපි බල්ලා පිටේ ඉන්නවා කියන එක හිතාගෙන විශ්වාස කරන ඒ විදිහට නම් අපි අර හිතෙන් හිතා හිතෙන් දැනගත්ත දේ පිටේ බයක දැන් පැහැදිලි විගෙන එනවා. ඒක ඒ විදිහට තමයි අපි රූපය ගැන හිතෙන්නේ කියන එක පැහැදිලි වගේ කියනවා.
ඒ පැහැදිලි වුණ හැටි ආයේ පොඩ්ඩක් පස්සට බලන්න. දැන් ඔය විදිහට බලන්න දන්නේ නැති කාලේ මොකද කළේ? එළියේ රූපයක් තියෙනවා, ඕක වෙනස් වෙනවා. ඇති වෙලා හිටිනවා කියලා බලබලා ඉන්න ඇති. දැන් එහෙම භාවනා කරන අය ගොඩක් ඉන්නවනේ නේද? මොකක් හරි පෙනුනහම ඕක අනිත්‍යයි. ඕක වෙනස් වෙලා යනවා. එහෙම නැත්නම් ඔය පේන මොහොතේ හටගත්තා ඊට පස්සේ නැහැ කියන මට්ටමට එන්න පුළුවන්. ඒ එතකොට අර දැන් එළියේ තියෙන දේ ඒ පේන මොහොතට හරි ඉපදුනානේ බාහිරේ. ඒ කියන්නේ බාහිරේ තියනවා කියලා විශ්වාස කළොත් අපි තාම මුලාවක ඉන්නව නේද? දැන් මේ මේන් පැත්ත බලනකොට තමයි ඒ එහෙන් වර්ණ සටහනක් කරන් දීලා ඔක්කන හිතලා ඒ හිතපු භවයේ ඇත්ත නොදන්න හින්දා නේද ඔය හිතපු එක තියෙන්නේ එළියේ කියලා ඒ ක්ෂණයක හරි බාරගත්තේ. එහෙමනම් ඒකෙන් මිදෙන්න නම් අපි ඕක ඇති වෙලා නැති වෙනවා කියන පැත්තෙන්ද පෙන්වන්න ඕන? ඕක ඇති වුනේ මෙන්න මේ හේතු යෙදුන හින්දා. මේ හේතු යෙදුනේ නැත්නම් ඕක හටගන්නේ නැහැ. අන්න එහෙම ටිකක් වෙනස් පැත්තක් තියනවා නේද? ඇති වෙලා නැති වෙනවා කියනකට වඩා. බාහිර රූප තේරුම් ගන්න පුළුවන්ද?
ඔව් බාහිර රූපය දැන් මට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ඔය ඉස්සර හිතේ ඕක මෙනේ කරේ අනිත්‍ය කියන එක මේ ඇතිවි නැතිවි යන ආකාරයෙන් දැන් අර සුතුමා කියන ආකාරයෙන් මම හිතන්නේ දැන් මේක කෙලින්ම වර්ණ රූපේ සිතෙන් දැනගන්න ඉතින් අපි දන්නේ අර වර්ණ රූපයම තමයි. කියන්නේ එළියේ තියෙන කෙස් දෙයක් හිතට කොහෙත්ම බලන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ එළියේ කියන රූපයක් ගැන නෙමෙයි මේ සිිතේ ඇති වෙච්ච දෙයක් අදාගත් දෙයක් ගැනමයි අපි කල්පනා කරන්නේ. එළිය කියන
ඔක්තනේ දෙන ඒකේ වෙනස බලන්න දැන් ඉස්සෙල්ලා එළියේ තියෙන එක ඇති වුණා නැති වුණා කියන පැත්තෙන් ගතියේ දැන් බලන්නේ ඒක ඇති වෙන්නත් හේතුවක් තිබුණා මේ පැත්තේ. මේ පැත්තේ සිද්ධ වෙන ක්‍රියාවේ ඇත්තැති ඇති නොදන්න හින්දායි අපි එළියේ දෙයක් තියනවා කියලා බාරගත්තේ. එතන ඇත්තැති ඇති දැක්කනම් එළියේ දෙයක් උපදින්නේ නැහැ. අර වතුරේ බල්ලෙක් උපදින්නේ නැහැ වගේ. එතකොට දැන් දැක්කේ සමුදයයි, ඒ කියන්නේ මේ හේතු යෙදුනත් ඵලය තියෙනවා. ඔය හේතු යෙදුනත්නම් සම්පේය යෙදුනස් ඵලය තියෙනවා. තමයි ඉනස්මින් සති ඉදන් නොති. දැන් එතනම දැකලා නේද ඉනස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. එළියේ රූපෙට.
ඔව් ඒ කියන්නේ මේ හේතු නොයෙදුනොත් මේක උපදින්නේ නැහැ කියන ධර්මතාවය.
ඔව්. ඕක තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. ඔය ඒ වචන දන්නේ නැති වුණාට ඔය දැන් දැකලා තියෙන්නේ අවබෝධය විතර තියෙන්නේ ඒක. මේ හේතු තිබුණොත් එහෙම තියෙනවා. අර බල්ලා වගේ මුලාවෙන් හිටියොත් බාහිර බල්ලෙක් ඉන්නවා. ඔය මුලාව නැති වුණොත් බාහිර බල්ලා උපදින්නේ. නේද?
ඒක හරියෝ. ඒක 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 ගොඩක් පිට දැන් මේ හිතට දැනෙනවා. ඒ බලන ක්‍රමයට දැන් බලන්න පොඩක් ලේසි වෙගෙන එනවා. ඒ කියන්නේ මේක කෙලින්ම ඒ අතුරු සුදුන දෙයක් ඉතට දැන් ඉතසි තියනවා කියන එක අවිද්‍යාව මා තමයි සිදු වෙන්නේ කියන එක පැහැදිලි.
ඔව් දැන් ඔය අවබෝධයේ ඉඳ අපි එළියේ තියෙන එක අනිත්‍ය අනිත්‍යයි කියලා බලබලා හිටියා. එන්න විදිහක් නැහැනේ. ඒ බලන ක්‍රමේ වෙනසක් කරපු හින්දා නේද මේ විදිහට දකින්න පුළුවන් උනේ.
ඔව් ඒක හරි. ඒ කියන්නේ කෙලින්ම මේ ඒ කියන්නේ මේ ක්‍රමය යම් කිසි අර පුතුමා කියන ආකාරයට මේ ධර්ම ශ්‍රවණයෙන් ඒ කියන්නේ අපි දැනගන්නවා මේ සිද්ධීමේ උනත් හරි මොකක්ද හරි ක්‍රමය කියන එක දැනගෙන ඒ ආකාරයට හිතන්න පුරුදු වුණාම අපේ අර සිද්ධීමේ මේ දැනීමේ වෙනසක් සිදු
වෙනවා. ඔව්. ඔන්න ඕකමයි අපි දැන් මේ අපේ අජ්ජත්තායතන වලටත් දාන්න තියෙන්නේ. දැන් අපි මෙච්චර කල් බලා බැලුවේ ඇහැ අනිත්‍ය අනිත්‍යයි. ඕක හටගෙන නැති වෙනවා. ඕක වෙනස් වෙනවා කියන එක. ඒකට තේරුම් ගන්න ඕන ඒ බැලීමෙන් ඇත්තටම යම් කිසි කෙලස් ප්‍රමාණයක් දුරු වෙනවා. ඒ වුණාට ඇත්ත ඇති හැටිම දකින්න නම් අපි බලන ක්‍රමේ තව ටිකක් වෙනස් කරන්නත් වෙනවා. අර බාහිර රූපයට කළා වගේ. ඔතන තමයි ওই පූර්ව ප්‍රතිපදාවයි ආර්ය ප්‍රතිපදාවයි කියන එක වෙනස් වෙන්නේ. එකනේ අපි මෙච්චර කල් කරලා තිබුණේ අර ලෝකෙට අයිති විදිහ. ලෝකේ දෙයක් තියෙනවා ඒක වෙනස් වෙනවා. ආර්ය ප්‍රතිපදාව කියන්නේ ලෝකයක් තියෙනවා කියලා කොහොමද දැනගත්තේ? මේ පැත්තේ මේ අවිද්‍යාවක් මුලාවක් ඇත්ත ඇතියට නොදන්න කමක් හින්දා නේද? එළියේ දෙයක් තියෙනවා කියලා බාරගත්තේ. ඒක යදුන් නැත්නම් එහෙම බාරගන්නේ නැහැ නේද? ඒ එහෙම වෙනස්කමක් ගන්න වෙනවා ඇහැට දකින්න. එහෙනම් අපි හොයාගන්න වෙනවා ඇහැ වෙනස් වෙලා යනවා කියන එක හරි ඒක. මටගෙන නිරුද්ධ වුණා කියන එක හරි ඒකට හැබැයි පූර්ව ප්‍රතිපදාව. දැන් ආර්ය ප්‍රතිපදාවට යන්න නම් ඔතෙන්ට පටිච්ච සමුප්පාන්න බව අපි තේරුම් ගන්න වෙනවා. එහෙනම් ඇහැ උපාය දෙන්න හේතු මොනවද යෙදුනේ? මේ හේතු යෙදුන්නේ නැත්තම් ඇහැ උපදීද කියන ධර්මතාවය පෙන්වන්න ඕන. දැන් හොයන්න ඕන එහෙනම් ඇහැ තියනවා කියලා දැනගත්තේ කොහොමද? කියන්නේ ඇහැ තියලා නැතිලා කියන එක ඒක බැලුවට කමක් නැහැ. හැබැයි ඒක තේරුම් ගන්න ඒක පූර්ව ප්‍රතිපදාව විතරයි. දැන් ආර්ය දර්ශනයට එන්න නම් අපිට හොයන්න වෙනවා ඇහි සමුදේ මොකද්ද? ওই සමුදේ නැත්නම් ඇහැ ගැන කතා කරන්න පුළුවන් වෙයිද? එතකොට බලන්න ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් අපි ඇහැ තියෙනවා කියලා දැනගන්නේ මොකක් හින්දාද? තේන නිසා නේද?
පේන නිසා හිතනවා ඇහක් තියෙනවා කියලා.
ඔව්. දැන් ඇහෙන නිසා හිතනවා කනක් තියෙනවා කියලා. නේද? අච්චා ඇහැ පෙනීලවත් නෙමෙයි කන පෙනීලවත් නෙමෙයි ඔය ඇහැ කන තියෙනවා කියලා දැනගෙන තියෙනවා. තේන නිසයි අපි ඇහැ තියෙනවා කියලා බාර අරන් තියෙනවා. ඇහෙන නිසයි කනක් තියෙන්න ඕන කියලා බාර අරන් තියෙනවා. හැබැයි මේ මොහොතේ රූප පේනවා මිසක් ඇහැ පේන්නේ නැහැ නේද? මේ මොහොතේ ශබ්ද ඇහෙනවා මිසක් කන පේන්නේ නැහැ නේද?
ඔය කියන්නේ ඇහවත් කනවත් අපිට පේනන දේවල් නෙවෙයි නේ?
නෙවෙයි. අපි එතකොට පෙනීම මත ඉඳගෙන තමයි අපේන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා පනවගෙන තියෙන්නේ. ඇහෙන නිසා තමයි ඇහෙන්න නම් කනක් තියෙන්න ඕන කියලා ඒක අපි දාපු එකක් නේද? අපෙන්දි මං ගන්නේ දැන් ඇහක් ගැන අහලවත් නැති පොඩි ළමෙක් ඔය උඩ බලාගෙන ඉන්නකොට එයාටත් පේනව නේද? එයා දන්නවද මේ ඇහක් තියෙනවා කියලා? එයාට පෙනීමේ සිද්ධිය නම් තියෙනවා. ඇහක් කියන එකක් එයා පනව ගන්නෑ. එයාට සත්‍ය අහන්න පුළුවන්. අර කනක් තියෙනවා කියන එකක් පනව ගන්නෑ. එහෙනම් බලන්න මේ අපි ඇහ කන නාසය උපා තියෙන අපි ඉගෙන ගත්තු හින්දා නේද දාගෙන තියෙන්නේ. පෙර ඇසුරක් නේද?
ඔව් ඒක පෙර ඒ කියන්නේ පෙර දැනුමකින් අපි දන්නවා දැන් ඇහෙනවා නම් කනක් තියෙනවා නේ ඇහක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ පෙර දැනුමකින් තමයි ඒක අපිට ඒ වෙලේ සිද්ධියට එන්නේ. එතකොට
එහෙනම් බලන්න දැකීමේ සිද්ධියට ඇහ අයිතිද? නැත්නම් දැකීම නිසා අපි ඇහක් තියෙනවා කියලා වෙනම හදලා එකතු කරලා නේද? ඒක හරියට මේ පල්ලෙක් හදලා වතුරෙන් තිබ්බා වගේ වැඩක් නේද? ඒක නත් කරලා තියෙන්නේ.
ඒක ඒක එනකොට හරිනේ. ඔය කියන්නේ අපි ඒක හිතාගෙන ඒක එතෙන්ට අපි ඇඩ් කරනවා වගේ දෙයක් තමයි
කරන්නේ. ඔව්. ඔය නිසා පේනවා නේද ඇහැක් පැද්දෙන්නේ අවිද්‍යාව මත කියලා. ඇත්ත ඇතියට නොදන්න කම මත කියලා. ඒකට දැකීමට අමතරව ඇහැක් උපදිනවා. දැකීමට අමතරව අර වතුරේ බල්ලෙක් පිටද්දුවා වගේ. දැකීමට අමතරවයි අපි බාහිර රූපේ ඉපැද්දෙන්නේ. ඒ වගේමයි දැකීමට අමතරව අපි ඇඩ් කරපු එකක් තමයි මේ අච්චත්ත ආයතන කියන එක. එතකොට මේ ආයතන කියන ඒවා අභ්‍යන්තර වේවා බහිද්ද වේවා ඒ දැකීමට අයිති නැහැ, ඇසීමට අයිති නැහැ. දික්ත සුත මුත ඥාත කියන ඒවට ඒවා අයිති නැහැ. ඒ හතරේ ඇත්ත අපි අවිද්‍යාව මත පනවගත්තු අජ්ජත් ආයතන බහිත් ආයතන කියන ලෝකයක් අපට හසු වෙලා තියෙනවා. ලෝක තමයි ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධය. සමුදය නැත්තම් නිරෝධය. ඒකකොට බාහිර රූප වලට විතරන්නේ අභ්‍යන්තර ආයතන වලට ඒ කතාවමයි. හැබැයි ඕක අවබෝධ වෙන්න නම් ඇහැ හටගෙන නැති වුණා කියා ඉඳලා මදි. එතනින් එහාට අපි දහම අහලා ඉනුවන යදන්න වෙනවා. පටිච්ච සමුප්පන්න බව දකින විදිහ. එදාට තේරෙයි ලෝකය තමන් තුලින් දකිනවා කියන්නේ මොකද්ද කියලා. බුදුහාමුදුරුවෝ එහෙම එකක් දැනෙන්න නේද? බාහිරෙන් ලෝකේ හොයලා මේක ඇත්ත දකින්න බෑ. මේ බඹයක් පමණ ශරීරය තුලින්ම ලෝකේ දකින්න කියලා.
ඒ වගේ දේශනා කරලා තියෙනවා.
ඔව්.
රෝහිතස්ස.
රෝහිතස්ස සූත්‍රය.
ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඔබතුමා කියන ආකාරයට මේ ඇස ඒ කියන්නේ ඇස අවිද්‍යාවෙන් ඇති වුණා කියන එක ටිකක් ඒක පොඩ්ඩක් ගැඹුරු කියන්නේ. එතකොට ඒ කියන්නේ මේ තව දුරටත් සද්දාත්ම ශ්‍රවණය කිරීමෙන් තමයි ඒ ගැන පැහැදිලිම ඇති වෙන්නේ කියන එක තමයි වැටහෙන්නේ.
අහපු දේ ගැන ඊළඟට හිතන්න ඕන. හිතන දේ භාවිතා කරන්න ඕන. මේක ඇත්තයි කියලා හිතෙනවනම් දකින්න වෙලාවට බලන්න පුළුවන්. මේ වෙලාවේ ඇහක් එනවා. නැත්නම් දැකකින් අධ්‍යයනය මේ වෙලාවේ කණක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? නැත්නම් ඇසීම මත ඉඳන් අපේ පෙර ඇත්ත කණ හැදුවේ. අතීත අත්දැකීම නේද මෙතන තියෙන්නේ. ඒක අවිද්‍යාවෙන් කරපු වැඩ නේද? අවිද්‍යාව නොහිදුනා නම් ඒ උපදී. අපේ බල්ලෝ ඉපැද්දුවා වගේ මේවත් දැන් තේරෙනවා මේ මෝඩකම මතයි මේවා අපි මොකක්ද දන්නේ කියලා. ඒකත් තරක වගේ ප්‍රැක්ටිස් කරන්න වෙනවා. හැබැයි ඒක කරන්න කලින් මේක දැනගන්න වෙනවා. දැන ගැනීම තමයි ගහමක් අහලා තේරුම් ගන්නවා කියන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා දන්න දකින්න කෙනාටයි මේක තියෙන්නේ කියලා. එහෙනම් තමයි මේක ප්‍රසාසනේ විතරයි මේක තියෙන්නේ කියන එක. ඒ අර්ථය.
වනේ ඒක ලොකු දෙයක් මම මේ බාහිර රූපය ගැන විතරයි මේක අවධානය යොමු කරලා තිබුණේ. ගොඩක් විට මේ අසන්න ලැබෙන විතරේ ගැන ඇස ගැන ඇත්තම ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ ඒ ගැනත් හිතීමර පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ එක එදිනදා දකින්න දේවල් දි ඒ දෙකම ඒ රූපයයි ඇසයි දෙකම ගැන හිතන්න පටන් ගන්නවා.
ඒක තමයි තේරුම් ගන්න ඕන.
දැන් මේ මම මේ අහලා තියෙන ආකාරයට කොපර්ගේ මහත්මයා දැන් ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මානසිකාර්ය කියන්නේ තමයි අවශ්‍ය වෙන්නේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. එහෙම හිතුවත් හරියට කියන එක දැනගන්න
කැමතියි. ඒක ඉතින් තමම්ම උත්තර දෙන්න ඕන ප්‍රශ්නය. දැන් අර ඉස්සෙල්ලා සම්මාදිට්ඨිය නැති කාලේ තමයි ඔක අනිත්‍ය අනිත්‍යය තියෙනවා නැතිනවා කියලා විතරක් බලබලා හිටියේ. ඒකත් සම්මාදිට්ඨිය. ඒකට අපි කියන්නේ ලෝකෙටයි ති සම්මාදිට්ඨිය. දැන් මේ ලෝකෝත්තර ලෝකෙන් එතරම් විදිහේ සම්මාදිට්ඨියක් තමයි දැන් මේ කහලා එන්නේ. ඇහෙන් නිදෙන රූපයෙන් නිදෙන ලෝකෙන් එතරම් වෙන දැක්මක් තමයි දැන් එන්නේ. කපේ සම්මාතිය කරකොත් මේර ඒ මාර්ගේ වැඩෙන්නේ ඊළඟට. ඒ කියන්නේ මේක දැන් මං කියන හින්දා නෙවෙයි මේක. මේක මෙහෙමමයි කියලා තමන්ට නිකන් දැක්මක් එන්න ඕනේ. ඒක එකපාරට එන්නේ නැහැ. ඉතින් ඉස්සෙල්ලා නිකන් දලා අවබෝධයක් එනවා මේ කියන දේ ඇත්ත වෙන්න ඇති. ඕක ගැන ටිකක් හිතලා ඊළඟට ඕක ටිකක් ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ. භාවිතා බහුලී කතා කියලා තියෙන තමයි අවබෝධය තවත් අවුරු වෙනවා. උරුවත් කියපු හින්දා මේක ඇත්තම කියලා වගේ දැක්මක් එනවා. එතකොට තමයි මේ සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ. ඒක ආවද කියලා බලාගන්න විදිහක් තමයි ඕක තව කෙනෙකුට කියා දෙන්න පුළුවන්ද බලන්න. මම කමල්ට එහෙම කියන්නේ
මට තමයි කියන්න වෙන්නේ නේ.
යাদীමේදී පුදුම අපි අනිත් එක්කෙනාගේ මානසිකත්වේ තේරුම් අරගෙන ටිකෙන් ටික එන්න ඕන. අපි දන්න ටික එකපාරට කියලා දැම්මට බෑ. ඒ වෙනයි තේ එක්ස්පීරියන්ස් එකෙන් ගන්න ඕනේ. උනාට යাদෙනකොට එකපාරට ඇත්ත උනත් එකපාරට කිව්වට හරියන්නේ නැහැ. ඒක නිකන් අර ග්‍රහණය කරගන්න එක මත්තමට මනස ටික ටික ගේන්නවා. ඒක ටික ටික ඒක තේරුම් ගන්න පැත්තට ගේන්න උත්සාහ කරනවා නම් හොඳයි. එතකොට ඒකත් Tamanta හොඳ අවබෝධයක් වෙනවා. ඉතින් ඔය ප්‍රීතිමත්ය ඔන්න ඔය ටික තමයි මේ කියා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔක මේ අහන්න ලෑස්ති කෙනාට තමයි අවබෝධ කරන්න පුළුවන්. අපි එකක් කියනකොට උළුගේ තියෙන අනිත් ටික දාන්න ගියොත් මේක තේරුම් ගන්න අමාරු. ඕකේ එක එක ගැටලු තියනවා නම් අහන්න පුළුවන්. මේ වසන්ත පැහැදිලියද නේද?
ඔකෝ ගලේ මම අහගෙන හිටියේ ඇත්තටම ඒක ඊයේ සාකච්ඡාවට අර කිසි මාස්න පොඩ්ඩක් ඒක සම්බන්ධ කරගත්ත අර අපි සාකච්ඡා උපේක්ෂාව ගැන අන්න එතනදී මම තේරුම් ගත්ත මොකද ගොඩක් දෙනෙක් හිතන්නේ මේ දැන් දුක වේදනාව සුඛ වේදනාව දුක් කියන්නේ ඒක අතරමැද කියලා උපේක්ෂාව කියලා නිකන් වචනේ කියනවා හැබැයි උපේක්ෂාව කියන්නේ මේ මුලාව තුළ ඉඳගෙන නේද එහෙම මුලාව කියන්නේ විද්‍යා අනුසය කියනවා නේද
උපේක්ෂාව අපි විස්තර කළානේ නේද
ඒක තමයි මට ඉතින් හොඳට තේරෙන්නේ පුතෝ පැහැදිලි විදිහට අනුස්සාව තුළ ඒ කියන්නේ උපේක්ෂාව එහෙම පිරවනම් කියන්නේ අවිද්‍යාව තුළ ඒ අවිද්‍යා අනුසය එක්ක නිකන් බලෙන් හිතලා තමන් බලි කරනවා කියනවා මම මේකේ කියලා කන්නේ නැහැ කියලා නැහැ මම හේතුව එතකොට එතනින්ම පේනවා ඒ කියන්නේ අවිද්‍යාව තුළ ඉඳගෙන කරන උපේක්ෂාව මු දහම කියන්නේ දැන් ඔය දක්ෂ බෝධිපාක්ෂික ධර්මවල අර තීනවන දැන් අර මේ බුද්ධංග ධර්ම වර්ණකොට තියෙන උපේක්ෂාව තියෙනවා කියන ඒ වගේ කියන්නේ ඒ අවබෝධයෙන් කියන උපේක්ෂාව නේ නැතුව නිකම් මේ නිකන් සාමාන්‍ය උපේක්ෂාවක් නෙමෙයි නේ
අපේ අය මේ ඕක ගන්න හදන්නේ වෙජිටේරියන් වෙලා එක්ක එහෙමනේ ඒක තමයි අර සීලබ්බත පරාමාසයේ කොටසක් ඒක.
ඔව්. දැන් සමහර කඩේ අපි සිල් ගන්න ගියාම එහෙම හරි මේ 12 පවිත්‍ර ගමන් මිනිස්සු නිකන් සමහර කට්ටිය බොහොම වියර් වෙලා පරි වෙලා ඉන්න අපෝ කක්කක් වල කෑවද කියලා. සීල් ගන්න ඉපක්. ඉතින් හිතා ගන්න බෑ ඉතින් බුදුහාමුදුර විනයක් පැනෙව්වට ඒක මේ ඒක ගැන මිත්‍ර මේ 12 වැළුවට අග්ගාලා අන්තිම ඉතින් ඒ වගේ උපේක්ෂාව කියන එක මේ විදිහට හිතුවොත් එහෙම නිකන් මම මුකුත් නැතුව මේ මැද්දේ ඉන්නවා නිකන් ඒ රූපයක් දිහා බලලා මම නිකන් උපේක්ෂාවකින් ඉන්නවා කවදක්වත් වෙන්න බෑනේ අර දහම ඒ කියන්නේ අවිද්‍යාව දුර් වෙන පැත්තට හිතුවේ නැත්නම් එහෙම කියලා තමයි මට දැන් අද මේ
ඒක ඉතින් එක්කෙනාගේ මානසිකත්ව ටික තේරුම් ගත්තාම වයි ඉතින් අහගෙන ඉන්න පුළුවන් කවුරු මොනවා කිව්වත් යා මේක කියන්නේ මේ අවබෝධය මතනේ තව ටිකක් දැනගත්තොත් ඊට වඩා වෙනස්ව කතා කරයි.
මේක තමයි. ඇත්ත අවබෝධය තුලින් දැන් මේ කිව්වාගේ අවිද්‍යාව අසත්‍ය කියන එක ඒ අනුව තමයි මෙහෙම අපි එහෙම හිතන්නේ.
ඔව්. ඉතින් අරමත්තමේ ඉන්න කෙනෙකුට මේක එකපාරට දකින්න බෑ කියන එකත් පුදුමය වෙන්න ඕනත් නෑ. ඉතින් ඒක එහෙමම තමයි. එකයි මං කියේ අර මනස ටිකෙන් ටික අපි මේ ප්‍රඥාව බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා අර මොහොතේ වෙරළේ ඉඳන් ගැඹුරට යන කතාවක්.
පහරාද සූත්‍රයේ
ඔව් පහරාද සූත්‍රය දැන් කපාරට ගැඹුරට යන්න ගියාට ඒක තේරෙන්නේ නැහැ අගක් මුලක් තේරෙන්නේ නැහැ කිව්වා. දැන් සමහරව හිතනවා මේක මොකද්ද මේ මිත්‍යා දෘෂ්ටියක් දහමේ ඔහොම නැහැ අර කයි මේකයි ඉතින් ඒක ඒ වගේනත් ඉතින් අපිට අර උපේක්ෂාවක් තමයි එන්නේ. ඉතින් අපිත් ඔහොම කතා කළානේ ඔය වගේ දන්න කාලේ කියලා.
ඔව් ඒක තමයි.
ඒකට දැන් අර අනිත්‍ය වල බලා හිටියහම හරි කියන එක කියනකොට ඉතින් ඒ වගේ තමයි ඉතින් හිතන්න වෙන්නේ අපිත් ඔහොම කරපු කාලයක් තිබුණා.
ඒකෙන් දැන් වුණත් ඉතින් තාම මේක තේරුම් ගන්න අපි උපරිම උත්සාහය දරනවානේ දැන් විද්‍යාව අවිද්‍යාවෙන් තොරව මේ දකින්නේ
ඔව් ඒක තමයි අවිද්‍යාව දුරු කරන්නනේ අපිට බුදුදහම ඕන වෙන්නේ. ඒක පුළුවන් වෙන්නේ අවිද්‍යාව අඳුර ගන්න. එනාට ඒකයි අර සමුදය දකින්නම ඕන. ඒකට බුදුහාමුදුරු පෙන්නේ දුක තේරුම් ගන්න ඊළඟට සමුදය දකින්න ඕන. ඒ දැක්කොත් තමයි ඒකෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. දැන් අඳුරගන්න.
සම්පත් ජොයින්නවා.
හොඳයි හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි සම්පත් කොහොමද?
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි
සම්පත්. කතා කරේ සම්පත් නේ උපේක්ෂාවගෙන.
ඔය කතා කරපු ටික පුළුවන් නම් සම්පත් පොඩ්ඩක් ඔය දෙන්න එක විස්තර කරන්නකො උපේක්ෂාව ගැන ටිකයි ප්‍රීතිට අර අජත්තායතන ගැන කියපු ටිකයි මංක වැදගත් වෙයි.
ඔය මරද කිව්වේ
එන්නයි කැප්ටි කියන්නේ
ඒ සම්බන්ධ අපි කතා කරමු හිටි මේ තේදි තේදි ගජනායක මහත්මයා මේ අහපු ප්‍රශ්න වලට මේ ડોක්ටර් ඔගලගේ උත්තර දුන්නා. ඉතින් මේ අතර එක ප්‍රශ්නයක් තමයි දැන් අපිට ඒක ඇතෙන් රූපයක් දකින්නවනේ. ඩක්කුම් පරිච රූපයේ උපජ්ජති ඩක්කු විඥානම් තින්න සංගතිස්තු. ඉතින් පස්සට ඒක 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 විද්‍යා අවිද්‍යාව තුළින් එන පස්සයක්. ඊට පස්සේ ඉතින් ඒක එතකොට තාරන් මේකන් විජ්ජති. ඊට පස්සේ කියනවනේ දැන් වේදනාවක් කියන එකක් දැනන වේදනාවක් කියන එක ප්‍රඥප්තියක් ඒක අපි පනවන. ඒ උතර වේදනාවෙන් සංඥාවක් අපිට එනවා. නමුත් ওই වේදනාව සත්‍ය පොඩ බැලුවාම අපි දන්නවා සමහරක් වෙලාවට අපිට දුක වේදනාව, සැප වේදනාව, අපි අදුක්කම අසුක වේදනාව එහෙම මැද්ද තියෙනවා. එතකොට මේ දුක්කම අසුක කියන අදුක්කම සුඛ කියන වේදනාව කියන එක කොහොමද සම්පත් වහා තේරුම් ගන්න ඉන්නේ? පොඩ්ඩක් කතා කරමු බං දැන් කියලා දුන්න අපිට. පොඩ්ඩක් එන්න අවබෝධයයි කියලා කරගන්න. කොහා හිතන් ඉන්නේ කොහොමද? අදුක්කම සුඛ.
ඇත්තටම එහෙම මට ඇත්තටම මේ ගැන එලබරේට් කරන්න මම ඒ ගැන ඇත්ත ලොකුවට ටච් කරලා නැහැ. අපි ඔහා කියාගෙන යන්න මම ඊට පස්සේ මගේ මේක කියන්නම් වසන්ත මට ඇත්තටම මේ
අහන්න. දැන් මෙහෙමද අපිට දැන් අපි බලුවාම දැන් සුඛ වේදනාවක් වහම අපි සුඛ කියන්නේ සැප ලැබෙන්නේ. සැප.
ඒක
සැප ලැබෙනකොට සැපයක් දැනෙන්නේ කියන්නේ